అమాత్యాంశ నివేదన నాగరిక సంవర్ధన మొత్తమా
గారు కథానాయకుమని విపక్ష నాయక సజిత్ ప్రేమదాస్ మహత పసుగీయ జూలై 22 విశేష ప్రకాశయాక్ కల ఎది ఓ చోదన కీప్యాత్ మగే యతతే పవతిన అమాత్యాంశేటత్ ఏ అమాత్యాంశ ఆయతన సంబంధ ప్రకాశ కరే ఏది ప్రధాన చోదనవ కెల్లునే జాతిక నివాస సంవర్ధన అధికారియట ఓ కివ 2019 జనాధిపతివర్ణయెన్ పస్సే అపే రటే క్రియాత్మకున నివాస వెడసటహన ఎక్వరమ నతర కరా కియలా ඔව් ඉල්ලීමක්ලාන් අතර කරලා තියෙන එක වාරික ගෙවන්න කියලා. ගරු කතානායකතුමනි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධව මට පැහැදිලි කිරීමක් එවලා තිනෝ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා විමත් නිවාස අමාත්‍යවරයා ඉන්න කාලේ 2015 2019 දක්වා කාලය තුල ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක කරලා තිනෝ. ආදර්ශ ගම්මාන 29 ආධාර, වකුගඩු ආධාර, විරුසු මිතුරු ආධාර, ග්‍රාම ශක්ති 22 ආධාර, ගම්වතුර ආධාර කියන ව්‍යාකෘති. මේ බොහෝ ව්‍යාකෘති බොහොමයක් මේ නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කරපු දවසේ ඉඳන් තියෙනවා. එතුමාගේ කාල සීමාවේදී පවුල් 341,510ක් අගේ නිවාස ඉදිකිරීම සහ නිවාස අලුත් වැඩියා කිරීමට වැඩ ආරම්භ කරලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ සඳහා අවශ්‍ය වන මුදල රුපියල් මිලියන 57,428යි. නමුත් මේ සඳහා වෙන් කළලා තිබුණේ මුදල් මිලියන 46,265යි. මේ වෙන් කළ මුදලට අලුතින් නිවාසී දිකල හැකිව තිබුණේ ගෙවල් 237,000 ගාණක්. ඒ කියන්නේ ගෙවල් සාමාන්‍ය ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මුදල් නොමැතුව වැඩ ආරම්භ කරලා තියෙනවා. මේක 2015-2019 කාලෙදී. ඒ කියන්නේ මේ තොරතුරු සම්බන්ධව මම මේක පැහැදිලි කරන්න. වෙන් කරලා තියෙන මුදල්ට වඩා වැඩි ප්‍රමාණයක් පොරොන්දු වෙලා හදන්න පටන් අරන්. හැබැයි ඒ පොරොන්දු වෙච්ච අතිරික්තයට වැඩිපුර මුදලක් භාණ්ඩාගාරයෙන් ලබා ගන්න නොහැකි වීම නිසා විශාල නිවාස ප්‍රමාණයක් භාගෙට ඉදි කරලා නවත්තලා තිබුණා. එම නිවාස වැඩසටහන සඳහා යෙදවිය හැකි යුතු රුපියල් මිලියන 36,996.286ක් පමණයි. මෙපමණ මුදලක් වැය කළත් ඔහුට වසර 5ක් තුල නිවාස හදන්නත් අලුත් වැඩියක් කරන්න පුළුවන් වුණේ 238,702යි. සජිත් විපක්ෂ නායකතුමාට උවමනාව තිබුණත් එතුමාට උවමනාව තිබුණේ මේ විශාල ගෙවල් ප්‍රමාණයක් 110ක ව්‍යාපෘතියක් හදන්න ගරු කතානායකතුමනි 110ක් හදන්නත් පුළුවන් 110ට එකක් හදන්නත් පුළුවන් 50 20ක් හදන්නත් පුළුවන් පොඩි පොඩි ගණන් දීලා වැඩ ආරම්භ කරලා තිබුණා වැඩ අවසන් කරන්න ඊළඟ වාරික ගෙවන්න තිබුණේ ඊළඟට එන කාල සීමාවෙදී කොමාරි ගරු කතානායකතුමානි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වාර්තාවලට අනුව නිවාස ණය ලබා දීම අවිධිමත් වෙලා සිදු වෙලා තියෙනවා සමහර අයගේ ලිපිණයක්වත් නැහැ සමහර අය ණය අරන් තියෙන්නේ වෙනත් දේවල් වලට මේකේ නිවාස හැදිලා නැහැ මේ නිසා 2020 ඒ කියන්නේ මම මේ අමාත්‍යාංශ බාර ගන්න ඉස්සෙල්ලා පරීක්ෂණයක් ආරම්භ කරලා තිබුණා දිස්ත්‍රික්ක මට්ටමින් මේ පිළිබඳව සොයා බලන්න ඊට පස්සේ මම විෂය බාර අමාත්‍යවරයා හැටියට බාරගත්තයින් පස්සේ අවසන් නොකළ ව්‍යාපෘති පිළිබඳව තොරතුරු ඒකරාශී කරාම ගරු කතානායකතුමනි විශාල ගෙවල් ප්‍රමාණයක් එහෙම හඳුනාගෙන තියෙනවා ඊට පස්සේ මේ දීපු එව්වක් පිළිබඳව පරීක්ෂණ වාර්තාව ලැබුණායින් පස්සේ පරීක්ෂණ වාර්තාවේ නොසුසුසුසන් 53,709ක් ණය ලබාගෙන තියෙන බව තහවුරු වෙලා තියෙනවා 53,709 ඒගොල්ලන් අර වෙනත් වෙනත් වලට අරගෙන ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ මේ 53,000 එක ඒ ප්‍රමාණයත් එක්ක සාකච්ඡා කරලා ඊළඟ වාරික ටික වාරික වශයෙන් ගෙවන එකේ ඊළඟ වාරික ටික අත්විටවන්න කටයුතු කරලා තියෙනවා ඒ එකකතාවයන් අනුව තමයි ගරු කතානායකතුමනි මෙහෙම කටයුතු කරලා තියෙන්නේ මම මේ අමාත්‍යාංශය බාර ගන්නකොට ඒ 2015 ඉඳන් මම බාර ගන්න දවස දක්වා ආරම්භ කළ අවසන් නොකර ව්‍යාපෘති ගොඩාක් තිබුණා මම මේ වෙනකම් මේ අවුරුද්දේ තමයි අපි පටන් ගත්තේ හැම අවුරුද්දකම ලැබිච්ච ප්‍රතිපාදන අර පරණ මිනිසුන්ගේ දේවල් අවසන් කරන්න පෙලක් එව්වා මම උතුරු නැගෙනහිර ප්‍රදේශ ගියා මේ මන්ත්‍රීවරු කිව්වා ගියා අපි බලන්න ඒ ගෙවල් හදන්න පටන් අරන් අවුරුදු 4-5 පැස්සට තෙමිලා තිබිලත් හදපු එකක් කඩන් වැටිලා දැන් ඒ මිනිස්සු විශාල ලෙස අසරණ වෙලා තිබුණා මම මොකද කරේ මම අලුතෙන් එව්ව අලුතු යාපුටි පටන් ගත්තේ නැහැ මම බලා ගන්න අලුත් සාමාන්‍ය අමිතිවරු ආවම අලුත් ඒවා හදලා ලොකු ප්‍රසිද්ධ දෙනවා මම ඒවා මුකුත් කරන්නේ නැතුව මං කරේ පරණ ඒවා ඉවර කරගෙන ආවා ගරු කතානායකතුමනි ඊට පස්සේ 2015 ඉඳන් 19 වෙනදා තිබිච්ච භාගයට හදලා තිබිච්ච ඒවට අවශ්‍ය ප්‍රතිපාදන අපි ගාව තිබුණේ අපි ඒ සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා මම ඉල්ලීමක් කරා ඒ මිනිස්සුන්ට අසාධාරණයක් වෙන්න බෑ. ඒ නිසා ඒක මෙච්චර ගෙවල් ප්‍රමාණයක් තියෙනවා. ඒ ගෙවල් ටික හදන්න සල්ලි දෙන්න කියලා. ඒක ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා මුදල් ඇමතිවරයා හැටියට මේ අවුරුද්දේ ප්‍රතිපාදන යම් මුදල් ප්‍රමාණයක් අපිට ලබා දෙන්න කටයුතු කරන්නම් කිව්වා. ඉතුරු ටික ඊළඟ අවුරුද්දේ කරන විදිහට වෙන් කරලා තියෙනවා. ගරු කතානායකතුමනි, මම කඩගාටු වෙනවා විපක්ෂ නායකතුමාට. පුතුවා කතා කරපු එක හොඳයි. හැබැයි ඒ කැබිනට් පත්‍රිකාපු දාලා ඊළඟ පාර්ලිමේන්තු සතිවාරයේදී මෙතුමා ඉල්ලීමක් කරනවා. මේ කැබිනට් එක ගියේ එක පිළිබඳව කියන්නේ නැතුව කරලා දෙන්න කියලා. හැබැයි ඔබතුමා ඒ දිනවකවානු ගත්තොත් හරියට මේ කැබිනට් පේපර් එක දාලා අනුමත වුණා. ඊට පස්සේ තමයි එතුමා මේ සභාවේ ප්‍රකාශයකට පත් කරන්නේ. ඉතින් කමක් නැහැ කවුරු කරත්. ඒ නිසා ඒ සම්බන්ධව ලොකු පරීක්ෂණ වාර්තාවකුත් තියෙනවා ගරු නියෝජ්‍ය කතාතායනාකතුමනි. ඒ නිසා ඇති වෙච්ච ඒ අධිකාරියට වෙච්ච පාඩුව පිළිබඳවත් තියෙනවා. ඒක ලොකු කාරණා තියෙනවා. මේ කොළඹ ඉඩමක් විකුණලා ඒ සම්පූර්ණ මුදල් අරන් ගිහිල්ලා දීපු මිනිසුන්ගේ නංගන් හොයාගන්නත් නැහැ. ඒව ගත්ත කෙනෙකුත් නැහැ. සමහර නිලධාරීන් ඉන්ටර්ඩික් වෙලා තියෙනවා ඒවක වානේ. මම මේ කාරණාව කිව්වේ එතුමා නෙමෙයි. ඒ කාලේ වෙච්ච නිලධාරීන් හෝ කවුරු හෝ කරපු දේවල් වල ප්‍රතිඵලය තමයි මම මේ කිව්වේ. ඒ නිසා ඒ වගේ වෙච්ච එක විධිමත් කරන්න තමයි පෞගිය කාලේ කරේ. නැතුව කාටවත් අපක්ෂයක් පාටයක් බලලා අසාධාරණයක් කරන්නේ. අපි හැමෝගෙම දේවල් ඉදිරියටත් කරනවා. ඒ වගේම ගරු කතානායක පාවෙන වෙළඳ සංකීර්ණය පිළිබඳව කතා කරා. 2013 මේ ව්‍යාපෘති අපි ආරම්භ කරලා තියෙනවා. ඒ කාලේ 2005 කඩ 80 ගණක් දීලා තියෙනවා. ඒකෙන් 2015 වෙනකොට කඩ 28කට අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ මිනිසුන් එක්ක කතා කරලා බොහෝ දෙනෙක් ආපහු කඩ බාර දීලා තියෙනවා. මේක මේ වෙනකම්ම මේක පාවිච්චි නොකරලා තිබුණේ. අවසානයේ ඊයේ පෙරේද වෙනකොට කඩ 28කට අඩු වෙලා තිබුණා. ඒ අවතර තුරදී සංචාරක අමාත්‍යාංශය හරහා ඉදිරිපත් වෙච්ච යෝජනාවක් පරිදි BOI එකේ කැබිනට් පත්‍රිකාව කැබිනට් යෝජනාවක් අනුව ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් අරගෙන ඒගොල්ලන් ඉල් දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඉදිරිපත් කිරීමක් කරලා තියෙනවා. ඒ සම්බන්ධව මේ වෙනකොට ඉවැලියුේෂන් එකක් කරනවා. ඒ වැලියුේෂන් එකෙන් කරනකොට අර ඉඳ කඩ 28 හිමියන් සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. එයායට ඒ අයගෙන් වෙනත් තැන් වලට යන එකක වෙච්ච අයත් එතන ඉන්න ඕන අයස්ටත් අසාධාරණයක් නොවන විදියට ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඉවැලියුේෂන් කමිටි එක ගත්තයි පස්සේ අපි ඔහුගෙන් යෝජනාවෙන් 5%ක මුදලක් UD එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ සාකච්ඡාවෙන් පස්සේ ඉවැලියුේට් කමිටි එක ගත්තයි පස්සේ තමයි බෝඩ් එකට ගිහිල්ලා කැබිනට් එකට ගිහිල්ලා මේක අනුමැතිය දෙනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ. ඒක නිසා ඒක විධිමත් විදියට ඒ කටයුත්ත සිද්ධ කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා ඒ දවසේම ප්‍රකාශ කරලා තියෙනවා බැස්ටින් මාවතේ ගල් ඉවත් කිරීමක් සම්බන්ධව ඒ සම්බන්ධවත් එතන ආයෝජකයට දීලා තියෙනවා. ඒක ඒව විසින් ෆීසර් ට්‍රක්ස් එක ගහන්න පුළුවන් පාකින් එකක් හදන්න ඒ ප්‍රමාණය තුළ ගල් ඉවත් කිරීමක් සඳහා තමයි ඒක කරලා තියෙන්නේ. ඒක කරලා ඔහු යථා තත්ත්වයට පත් කරගන්න ඒක UDA එකේ නිලධාරීන් 5 දෙනෙක්ගේ අධීක්ෂණය යටතේ ඒ කටයුත්ත සිද්ධ වෙමින් පවතිනවා. ඒකට මට පුළුවන් ඉදිරි කාලයේදී මේ සභාගත කරන්නේ සම්බන්ධ පූර්ණ වාර්තාවක් නැත්නම් මේක දිගටම කියවන්නේ නැති නිසා මේකත් විධිමත් ලෙස නීත්‍යානුකූලව විනිවිද භාවයෙන් කටයුතු කරනවායි කියන එක තමයි ඒ ආයතන වලින් කියන්නේ. ඔබතුමාට ඒ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ඒක අහුවොත් මට උත්තර දෙන්න පුළුවන්.
රෝමන් මන්තුමා,
මේ ඇමතුමනේ ඒ සම්බන්ධව ගැටලුවක් තියෙනවා. මේ මම ඔබතුමා මේ පිළිබඳව දැනුවත්ද මම දන්නේ නැහැ. ඇමතුමනේ, දැන් ඔය පාකින් එකට දීලා තියෙන රතගාල අක්කර 5ක වගේ ඉඩමක්, ඒකේ මේ මේ ආයතනයේ මේ ස්විස් ලංකා කොමඩිස් පුද්ගලික සමාගම කියලා සෙන් ඇන්තනිස් මාවතේ කොළඹ 3 තමයි ඒගොල්ලන්ට ලියාපදිංචි කරලා තියෙන ඇඩ්‍රස් එක. එහෙම ආයතනයක් ඒ ඇඩ්‍රස් එකේ නැහැ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඇමතුමනි, ඒ කියන්නේ චාම්ස් පාකින් එක දීලා තියෙනවා මාසයකට කුලිය 175,000. එතකොට ඒ හා සමානම තමයි මැනින් මාකට් එකෙත් ඉඩකඩ ප්‍රමාණය 125,000 දීලා තියෙන්නේ. ඒ කියන්නේ චාම්ස් එක 175,000 මැනින් මාකට් එක කියලා කියන්නේ පිටකොටුවේ ප්‍රධානම ස්ථානයක තියෙන තැනක්. එතකොට මේ මැනින් මාකට් එකෙත් අක්කර 5ක වගේ ඉඩමක් 125,000 වගේ අඩු ගානකට දීලා, අරක 175,000 දීලා මේක 125,000 දීලා, අනිත් එක තමයි ඇමතුමනි ප්‍රධානම දේ කිසිම ටෙන්ඩර් ක්‍රියා පටිපාටියක් ගිහිල්ලා නැහැ. කෙතනද නිලධාරීන්ගේ කැමැත්ත මතද මන් දන්නේ නැහැ දීලා තියෙනවා යම් පුද්ගලයෙක්ට. ඊළඟ තියෙන දේ තමයි ඇමතුමා ඔබතුමා කිව්වා වගේ, දැන් මේ මැනින් මාකට් එකේ තියෙනවා පෞරාණික ගල්, කළු ගල් වලින් හිටවපු ගල්, මං හිතන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කාලේ හිටවපු ගල්. දැන් ඒ ගල් ටික නාගරික සංවර්ධන අධිකාරියේ අය ඒ ගල් ගලවන්න මේගොල්ලන්ට දීලා තියෙනවා ගල් ලක්ෂයක් තියෙනවා කියලා කියනවා. නමුත් මගේ දැනුම අනුව නම් 150,000 ගල් තියෙනවා. ඒගොල්ලෝ මේ ලක්ෂයක ගල් එක ගලක වටිනාකම තක්සේරු කරලා තියෙන රුපියල් 180යි. නමුත් මාකට් එකේ ඒ ගලක් ඇමතුමා 750ක් වෙනවා. ඒ කියන්නේ කළු ගල්. එතකොට මේ වගේ විශාල මම දන්නේ නැහැ ඔබතුමාව ඒගොල්ලෝ දැනුවත් කරලා තියෙනවද, ඔබතුමාව ඔබතුමාට මේ පිළිබඳ දන්වලා තියෙනවද මම දන්නේ නැහැ. මේක ඊටාම විශාල වංචාවක් මේ සිද්ධ වෙලා තියෙන. ඇත්තටම නාගරික සංවර්ධන අධිකාරියට එන්න ඕන ආදායම මේ යම් පුද්ගලයෝ මේ හම්බ කරගෙන යනවා මේ රටේ ජනතාවගේ මුදල්.
අද මම විමසීමක් කරලා මේ ගැන තොරතුරු ගත්තම මට කිව්වේ ගල් 150,000 ඔබතුමා කිව්වට එතන ඒගොල්ලන්ට ඉවත් කරන්න පුළුවන් වෙන්නේ අර ඉදිකිරීම කරන ප්‍රමාණය තුල ගල් ටික විතරයි. එතන ගල් අපි ලක්ෂයකට මුදල් අය කරලා තිබුණත් ගල් 30,000ක් වගේ ප්‍රමාණයක් තමයි එතනින් ගැලවිලා තියෙන කාරණාව කියලා අර නිලධාරීන් පස් දෙනාගේ කමිටුවට වාර්තා වෙලා තියෙනවා. ඒගොල්ලන් තමයි මේ වාර්තා දෙන්නේ. මම දන්නේ නැහැ අපි ඌව හොයන්නේ නැහැ. හැබැයි ඒකෙදි මේ ගලක වටිනාකම මෙව කළ තිබේ රුපියල් 92ක් වගේ ප්‍රමාණය. මම සමාවෙන් මට ඒ ගණන් හරියට මතක නැහැ. ඊට අඩු ගාණක්. හැබැයි ඒගොල්ලන්ට ඒ කර්ණයට ඊට වඩා වැඩි මුදලකට තමයි ඉවත් කරන්න ඉඩ දීලා තියෙන්නේ. හැබැයි ඒ දෙන්නේ ඔහු විසින් නැවත ඒක යථා තත්ත්වයට පත් කරනවායි කියන මුදල් එක කියන ඒ නිසා ඊටත් වඩා වැඩි ගාණකට තමයි දුන්නයි කියන කාරණාව කියන්නේ. ඔබතුමා කියන කාරණාව සම්බන්ධව මෙතෙන්දි මට හොයලා බලන්න පුළුවන්. ඒ නිසා එතන කමිටුවේ බෝඩ් එකකින් පත් කරපු කණ්ඩායමක් විසින් තමයි මේ කාරණාව ඉවැලුවෙට් කරලා තියෙන්නේ කියන එක තමයි මම දැනුවත් කරලා තියෙන්නේ ගරු අන්තිතුමනි.
මේ කතානායක ඇමතුමා දැන් අර මම කිව්වේ දැන් පාකින් එක දැන් කියන්නේ චාම්ස් පාකින් එක දීලා තිනවා මාසිකට කුලිය 175,000කට. එතකොට මැනි මාකටේ කියලා කියන්නේ චාම්ස් ටික් තියෙන තැනට වඩා ඊටාම රතවාහන බහුලව ගැවසෙන ස්ථානයක්. ඒක දීලා තියෙනවා 125,000කට. ඒ කියන්නේ මේ ඉඩම් ප්‍රමාණය බැලුවොත් අක්කර 5යි 6ක් වගේ තැන් දෙකම තියෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ අරක මේක 100,000කට විතර දෙන්න පුළුවන් ඇමතුමා මාසෙ කුලිය. ඒ නිසා මම ඔබතුමාට ඉල්ලනවා මේ ගැන විමර්ශනයක් කරලා බලන්න ඔබතුමා.
මේ කරු කතානායකතුමනි මේ ඉඩම් 7-5ක්වත් ආදායමක් නැතුව අවුරුදු ගාන 30 තිබිච්ච දේවල්. දැන් හොඳම උදාහරණේ තලවතුගඩ කීල්සක ළඟ තියෙන ඉඩම මුළු ඉඩමම දීලා තිබ්බේ රුපියල් 50,000කට කරු කතානායකතුමනි. මුළු ඉඩමම දීලා තිබ්බේ 50,000කට. ඊට පස්සේ මේ ඊයේ පෙරේද තමයි ඒ සම්බන්ධව තොරතුරක් ආවිල්ලා කරුණ යොපුවාම දැන් 102,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒක ඒ කාලේ ඉඳන්ම මේ ආයතනවල ගිනිච්ච ක්‍රමවේදය අපි සියලු ඉඩම් නොමිලේ දෙනෙව්වා අපි නැවැත්තුවා. මෙව නිකන් මෙවෙන් මේ අද අපි කතා කරන්නේ මේක දීපු හින්දා මේක නොදී හිටියානම් ඔක කාටවත් නොදී අපිට ආදායමකුත් නැහැ. ඔහේ නිකන් තියෙනවා. හැබැයි ඒ වගේ අයට ගත්ත ක්‍රමවේදය මම හොයලා ඔබතුමාලට අනාගතේ කියන්න කොහොමද ඒ වගේ ඉර කාපාක් ටික දුන්න ක්‍රමවේදය. මම ඒ සම්බන්ධව ඔබතුමාලට පුළුවන් අපේ උපදේශක කාරක සභාවට ඇවිල්ලා ඒ විමසීමක් කරන්න.
අමාත්‍යාංශ ප්‍රකාශන රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අශෝක ප්‍රියන්ත මෙතුමා.
ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා ඉල්ලීමක් උත් කරලා තිබුණා මේක වෙන දවසකට ඉදිරිපත් කරන්න කියලා. උත්තරේ මන ළඟ තියෙන්නේ වෙන දවසක. හරි. ඒක ඔබතුමත් එක්ක කතා කරලා හෙට දවසම යොදා ගන්න. උත්තරේ නම් තියෙනවා මේ අවස්ථාවේදී වෙලාව දෙන්න.
හෙට කියලා කිව්වනේ දැන්
හෙට දවසේම කියන එක
නෑ. හෙට ජෙනරල් ඩිබේට් එක තියෙන ප්‍රශ්නයක්.
හරි. දැසිල් ජයසේකර මැතිතුමාගේ වරප්‍රහද ප්‍රශ්නයක් තියෙනවා කියලා ඊටම ගිහිල්ලා ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී ගරු සභානායකතුමා
මියන්මාර් එක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. මම ඒක යාගෙන් අහලා දෙන්න ඕනේ උත්තරේ. ඒක මගේ විශේෂට අදාළ නැහැ. මම ඒක ඒකෝලංගෙන් අහලා දෙන්න ඕනේ. ගරු කතානායකතුමනි
පනත්කෙතුම්පත් පිළිගැන්වීම අධිකරණ
පනත්කෙතුම්පත් අනේ මේ
අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවනි වර කියෙම කවදාද?
දිනේදී.
අංක 2
ඉදිරිපත් කරනවා.
සභාවේකගේද?
ආයි.
අංක 3
ඉදිරිපත් කරනවා.
සභාවේකගේද?
ආයි.
අංක 4
අංක 4 ඉදිරිපත් කරනවා.
සභාවේකගේද?
ආයි.
අංක 5 සමන්පියේ රත්නත්තුමා.
ගරු කතානායකතුමනි මහවිලච්ඡේ ළමා අධ්‍යාපන මධ්‍යස්ථානයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න. යෝජනා විස්තර කරන්න.
ඔකේ. මන්ත්‍රීතුමේ විස්තර ගන්න. විස්තර ගන්න.
හරි බොහොම විශ්වති. යෝජනා පිළිබඳ දැනුම් දෙන දින නියමිත කටයුතු අංක 1 සහ
ඉදිරිපත් කරනවා.
අංක 2.
අංක 2 ඉදිරිපත් කරනවා.
අංක 3.
අංක 3 ඉදිරිපත් කරනවා. අංක 4 ඉදිරිපත් කරන්නේ නැත. හරි.
අංක 5.
අංක 5 ඉදිරිපත් කරනවා.
අංක 6.
අංක 6 ඉදිරිපත් කරනවා.
පියාදේ ආරම්භ කිරීමේ රංජිත් හිම්බලා පිටියේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අංක 1 සහ 2 පිළිබඳ මේ ගරු සභාවට කරුණු ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව 4 සහ 5 පනස්තවනි අධිකාරිය වූ සුලාබදු අධ්‍යාපන තැරදේ නිවේදන දෙකක් 2024-1-12 අංක 2366 ඇලයිරක් 38 සහ 2024-2-1 අංක 2369 ඇලයිරක් 32. මෙන් බලාපොරොත්තු වෙන ගරු කතානායකතුමනි, සුරා බලපත්‍ර පිළිබඳ වූ ගාස්තු සංශෝධනය කිරීම නැත්නම් වැඩි කිරීම. මීට පෙර අවසාන වතාවට සංශෝධනයක් කරලා තිබුණේ 2017-12-11-2049 ඇලයිරක් අංක 4 යටතේ. මේක අපි සංශෝධනය කරා 2360 ඇලයිරක් 38 යටතේ ජනවාරි මාසේ 12/12/24. මෙහිදී අපි විශේෂයෙන්ම මූලික තැන්පතු සහ වාර්ෂික ගාස්තු වල තමයි වෙනසක් කරේ. නමුත් ඒ වාර්ෂික ගාස්තු වෙනස් කිරීමේදී වාර්ෂික ගාස්තුවට එක්වර ගෙවීමේ මුදලකුත් ඇතුළත් වීම නිසා මේ යම්කිසි සංකීර්ණතාවයක් ඇති වුණා. ඒ නිසා අපිට සිද්ධ වුණා ඒ ගැසට් පත්‍රය තවත් ගැසට් එකක් මඟින් වෙනස් කරලා මේ ව්‍යාකූලතාවය නැති කරන්න. ඒ නිසා අපි 2024-2 පළවෙනි දිනේදී 2969 ඇලයිරක් 32 ගැසට් පත්‍රය ගැහුවා. මෙයින් අපි වාර්ෂික ගාස්තු වැඩි කිරීමක්, ඒ වගේම තැන්පතු ගාස්තු වැඩි කිරීමක් සුරා බලපත්‍ර පිළිබඳ, ඒ වගේම අපි අලුතෙන් හඳුන්වලා දුන්නා එක්වර ගෙවීමේ ගාස්තුවක්. සාමාන්‍යයෙන් වාර්ෂික ගාස්තුව 100%කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරා මේ යටතේ ගරු කතානායකතුමනි. අප තැන්පතු 2000ක් විතර ගානකින් වැඩි වුණා. මම දැන් උදාහරණයක් හැටියට පෙන්වා දෙන්නම්. සාමාන්‍ය රාබී 4 කියන බලපත්‍රය, මේක තමයි රට බීමහල් කියලා මේ බොහෝ අය කතා කරන බලපත්‍රය. අපි මහනගර සභා සීමාවක තිබුණු වාර්ෂික ගාස්තුව රුපියල් 106යි. අවුරුද්දේ 106ක් ගෙවන්න ඕනේ. දැන් ඒක 110ක් බවට අපි වැඩි කළා තියෙනවා. කියන්නේ 67%කින් වාගේ මේ ගාස්තුව වැඩි කළා තියෙනවා වාර්ෂික ගාස්තුව. මීට පෙර අපේ තිබුණේ මහනගර සභා බල ප්‍රදේශයක රාබී 4 බලපත්‍රක අපේ තිබුණේ රුපියල් 25,000යි. දැයික රුපියල් 105ක් දක්වා 2000කින් වැඩි කළා තියෙනවා ගරු කතානායකතුමනි. ඊට අමතරව එක්කර ගෙවීමේ ගාස්තුවක් අපි හඳුන්වලා දීලා තියෙනවා. කවුරු හරි බලපත්‍රයක් ගන්නවා නම් කෝටි 1,000,000ක ගාස්තුවක් කොහො එක්වර ගෙවිය යුතුයි. ඒ වගේම නගර සභා ප්‍රදේශයක නම් කලින් තිබුණේ 104යි වාර්ෂික ගාස්තුව, දැන් 108යි. 100%කින් වැඩි වෙලා තියෙනවා. සංපත්ව තිබුණේ 25,000යි, අද 105ක් ඒක. 2000කින් වැඩි කළා තියෙනවා. ඒ වගේම එක්වර ගෙවීමේ ගාස්තුවක් ගෙවිය යුතුයි මිලියන 12.5ක. ඊට අමතරව නගර සභා නොවන අනෙකුත් ප්‍රදේශවල මිට පෙර තිබුණේ වාර්ෂික ගාස්තුව 103ක්, අපි ඒක 106ක් දක්වා වැඩි කරා. ඒ කියන්නේ 100%ක් වැඩි කරා. ඒ වගේම තැන්පතු තිබුණේ 25,000යි, ඒක 105ක් දක්වා වැඩි කරා. ඒ කියන්නේ 2000කින් වැඩි කරා. ඒ වගේම එක්කර ගෙවීමක් තියෙනවා රුපියල් කෝටියක. ඒ වගේම අපි දැක්කා මේ සුපිරි වෙළඳසැල්. සුපිරි වෙළඳසැල් සංකල්පය යටතේ ගරු කතානායකතුමනි, සමහරු සුපිරි වෙළඳසැල් දැමීම අරමුණක් වුණා මේ බලපත්‍රය ගැනීම රට බීමයි. ඒ නිසා අපි මේක මෙතෙක් තිබුණේ පිළිවැටුම. මුළු ටර්න් ඕවර් එක මුළු අවුරුද්දෙම ඒ ව්‍යාපාරයේ මුළු ව්‍යාපාරික පිළිවැටුම රුපියල් මිලියන 72ක් නම් ඔහු සුදුසුකම් ලැබෙනවා රට බීමහල් බලපත්‍රයක් ගන්න. අපි ඒක වැඩි කරා රුපියල් මිලියන 1000ක පිළිවැටුමක් තියෙන සුපිරි වෙළඳසැලකට පමණමයි මේ ඉල්ලුම කරන්න පුළුවන්. ඒ වගේම ඕනුත් එක්වර ගෙවීමක් කරන්න අවශ්‍යය බලපත්‍රයට ගන්නවනම් කෝටි එක හමාරක්. ඔවුන්ගේ වාර්ෂික ගාස්තුව තිබුණේ ලක්ෂ දහයයි, ඒක ලක්ෂ පහළුවක් බවට පත් කරා. ඔවුන්ගේ තැන්පතුව තිබුණ විසිපන්දාහයි, ඒක පණලක්ෂයක් බවට පත් කරා. මේකේ හොඳටම සනාථ වෙනවා ගරු කතානායකතුමනි, අපිට සුරාව ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට හැබැයි මේ ගත්ත ආදායම වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම මේ නීත්‍යානුකූල නොවන සුරාව පාලනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ ගාස්තු වැඩි කිරීම තුළින් ඉතාම පැහැදිලිව පේනවා මේ විශාල කැපිපෙන ගාස්තු වැඩි කිරීමක් කරලා තියෙන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් අපිට තියෙන නිසා. මේ ඒ වගේ මේ තිබුණු විවිධ උපක්‍රම වලට අපි පිළියම් හොයලා තියෙනවා. දැන් බොහොම ජනප්‍රියයි රාබි 4 කියන බලපත්‍රය. නමුත් එහින් දැන් අපි කෝටි ගණනක් එක්වර ගෙවීමක් අය කරනවා මේ හැම බලපත්‍රයකින්ම. ඒ වගේම වෙනත් සුපිරි වෙළඳසල් මාර්ගෙන් මේ සුරා බලපත්‍ර ගැනීම ආදියට අපි ඉතා පැහැදිලිව වැට බැඳලා තියෙනවා. මිලියන 72 පිටිවැටුමක් ඇති කියලා කියපු එක අපි මිලියන 1000ක් කරලා තිනවා. සුපිරි වෙළඳසලක් මේ දැමීමෙන් සුරා බලපත්‍රයක් ගැනීමට යම් අයක අදහස් කරනවා නම් ඒකට අවශ්‍ය බාධකය අපි පැහැදිලිව යොදලා තිනවා ගරු කතානායක තුමනි. ඒ වගේම අද හඳුනා දෙන අනිත් මේ රෙගුලාසිය 2024/5/17 2384 ඇලේරක් 34 අතිවිශේෂ ගැසට් පත්‍රය, මේක 2024 අංක 7 දරන ආනයන අපනයන පාලන රෙගුලාසියක් යටතේ අපි ඉදිරිපත් කරන්නේ. අපි දන්නවා අපි මේ රටේ ඇතිවෙච්ච විනිමය හිගය මර්ධනය කර ගැනීම සඳහා
ඕඩර් ප්ලීස් සම්මන් පිහෙරත් මෙතුමා මූල ආසනයට.
ගරු සභාපතිතුමනි, මම මේ කතා කරන්නේ 2024 ඇල ඉරක් 2024 මැයි මාසේ 17 ඉදිරිපත් කරපු 2384 ඇල ඉරක් 34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පිළිබඳව ආනයන අපනයන රෙගුලාසියක්. මේක අපි මේ රටේ ඇති වුණු උග්‍ර විනිමය හිගය මර්ධනය කර ගැනීම සඳහා ආනයනික භාණ්ඩ 2000කට ආසන්න ප්‍රමාණයක් නැවැත්තුවා ගරු සභාපතිතුමනි. නමුත් ඒවා වරින් වර විවෘත කරගෙන ඇවිල්ලා දැන් අපි මේ ආනයනය නවත්තලා තියෙන්නේ වාහන සම්බන්ධව පමණයි. හැබැයි ඒ වාහනවලනුත් අවශ්‍ය ආකාරයට රටේ අවශ්‍යතාවය හඳුනාගෙන අපි අවශ්‍ය නිදහස් කිරීම දැනට කරගෙන යනවා. ඒ අනුව සංචාරක අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා 24/4 පළවෙනි දින සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ආනයන කිරීමට අවස්ථාවක් දෙන්න කියලා. මොකද සාමාන්‍යයෙන් අවුරුදු 6කට වඩා පැරණි වාහනයක් සංචාරකයන් සඳහා භාවිතා කිරීම ලෝක රීතිවලට පටහැනි. අපිට සංචාර කර්මාන්තය තමයි අපේ රටේ අපිට විශාල බලාපොරොත්තුවක්, ලොකු ඉඩක්, ලොකු විභවයක් තියෙන කර්මාන්තය. ඒක පේනවා 2022 තිබුණු දැවැන්ත පරිහානියත් එක්ක වර්ධනය පැත්ත බලපුවාම ඉතාම පැහැදිලි වර්ධනයක් තියෙන්නේ සංචාර කර්මාන්තයේ. ඒ නිසා මේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය පිළිගත්තා බස් රට 250ක් සහ සංචාර කර්මාන්තයට අවශ්‍ය ආසන 615 වෑන් රට 750ක් ආනයන කිරීමට අවසර දීමට සංචාරක අමාත්‍යංශයේ අවසරයේ පරිදි ඔවුන් විසින් ලබා දෙන බලපත්‍රයක් අනුව අපි ආනයන අපන පාලකවරයා මේ සඳහා අවශ්‍ය අවසරය ලබා දීමට සංචාරක අමාත්‍යංශය බැඳිලා ඉන්නවා. හැබෑවට මේ සංචාර කර්මාන්තයට මේ ගේන්නේ කියන ඒ කාරණාව පිළිබඳ වගකීමෙන් සොයා බලලා නිශ්චිත තොරතුරු මත ඒ බලපත්‍රය ලබා දීමට. දැනට මේ බලපත්‍ර තාම එකක්වත් නිකුත් කරලා නැහැ, වාහන ආනය කරලත් නැහැ. දැන් ඔවුන් මේ පිළිබඳ සමාලෝචනය ඉල්ලුම් ඉදිරිපත් කරලා තියෙන ඉල්ලීම් පිළිබඳ සමාලෝචනය කරමින් පවතින බව යාවත් කාලීන තත්ත්වය පිළිබඳ සොයා බැලීමේදී මට දැනගන්න ලැබුණා.
ඔව් ගරුමන්තෝ,
ගරුමන්තෝ මේ පිළිබඳව ගැටලුවක් නැහැ. මම මේකට අදාළවත් නැතුණාට විනාඩියක් ගන්නද මේ ප්‍රශ්නේ අහන්න. අපේ කමිටුවට ඉදිරිපත් කරලා තිබ්බ අපේක්ෂා රෝහලේ ස්වාමින් වහන්සේ එතන පන්සලේ
මේ අපේක්ෂා රෝහලේ පිළිකාව හැදිලා සමහර දුප්පත් කට්ටිය මැරුණාම ඒගොල්ලන්ගේ මලමිනිය ගෙනියන්න ක්‍රමවේදයක් නැහැ කියලා අතිශයින්ම සංවේදී තොරතුරක් පිළිබඳව ජපානයේ ඉන්න කණ්ඩායමක් වාහනයක් වෑන් එකක් මේ කට්ටියට දන් දීලා තියෙනවා මේ වැඩේ කරන්න. ඒක වරාය හිර වෙලා තියෙනවා ලක්ෂ 20 ගාන් ලක්ෂ 30ක්ද කොහෙද සමාවෙන්නේ මිලියන 30ක ඩියුටි එකක් ගෙවන්න කියලා තියෙනවා මේක රිලීස් කරගන්න. එතකොට උන්වහන්සේ අහලා තිබුණේ මුදල් අමාත්‍යවරයාට ඒ පිළිබඳව සලකලා බලලා ඒ අනුමැතිය ලබලා දෙන්න පුළුවන්ද කියලා මේ අසරණ මිනිස්සුන්ගේ මෘතදේහය ඒ තමන්ගේ ගමට අරගෙන යන්න. ඉතින් මම ඒක කමිටුවට ගෙනහම කමිටුව කිව්වා වුන්ට කරන්න බෑ. ඉතින් මං කිව්වා මං ඔබතුමාගෙන් මේක ප්‍රශ්න කරන්නම් කියලා. ඒ කියන්නේ ඒ පිළිබඳව කරුණාකරලා පොඩ්ඩක් සංවේගයෙන් සංවේදීත්ව හොයලා බලන්න පුළුවන්ද කියලා අහන්නයි මේ ප්‍රශ්නේ ඇහුවේ.
ඔගාරු සභාපතිවරයා ස්තුතිවන්ත වෙනවා හර්ෂ සිල්ල මැතිතුමාගේ කාරණේ ඉදිරිපත් කිරීම පිළිබඳ. මම පිළිගන්නවා ඒ හාමුදුරුවෝ ඉතාම සුවිශේෂී සමාජ සේවාවක් පිළිකාර හොවල අසල විහාරස්ථානයේ ඉඳලා කරනවා. හැබැයි අනිස අපි විදාකාරී උදව් ලබා දීලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ අවමංගල රථයක් විදිහට නම් කරලා මේ වෑන් රථයක් තමයි මේ ලංකාවට ගෙනලා මේ ඉල්ලීම කරලා තියෙන්නේ. ඒ වෑන් රථය අයිති වෙන්නේ සුකොබ්බෝගේ ගණයට. ඒක තමයි ප්‍රශ්නේ. ඒ නිසා මට මේ ඉල්ලීම ආව මේ මට ගිය සතිය ආවේ ගරු සභාපතිතුමනි. ඒ නිසා මම අපේ නිලධාරීන්ට කිව්වා අපි කොහොමද මේකට උදව් කරන ආකාරය පිළිබඳ මට ඉක්මන් වාර්තාවක් දෙන්න කියලා. ඒ වාර්තාවෙන් පස්සේ මම බලාපොරොත්තු වුණා මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපතිතුමාට මේ කාරණාව ඉදිරිපත් කරලා නීත්‍යානුකූලව අපට ලබා දිය හැකි උපරිම සහන ඒ සඳහා ලබා දෙන්න. ඊළඟට මේ වාහන ගැන කතා කරද්දී ගරු සභාපතිතුමනි හැම කෙනෙක්ම එක මහාන ප්‍රශ්නයක් තමයි අනිකුත් වාහන ගේන්නේ නැද්ද කියලා. දැන් සංචාර කර්මාන්තයට 1000ක් ගේන්න අපි ඉඩ දීලා තියෙනවා. අනිකුත් වාහන ගේනීම සඳහා අපි සුවිශේෂී කමිටුවක වාර්තාව මුදල් අමාත්‍යවරයාට ඉදිරිපත් කරලා දැන් මේක කොහොමද ප්‍රායෝගිකව මේ කටයුතු කරන්න කියන එක පිළිබඳ මේකට අදාළ මේ පාර්ශ්වයන් රාශියක් ඉන්නවා. මුදල් අමාත්‍යංශය, මහ බැංකුව, ඒ වගේම ප්‍රවාහන අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යංශය, වාහන එකලස් කරන්නන්ගේ සංගමය, වාහන ඍජුව, අලුත් වාහන ආනයනකරුවන්, පාවිච්චි කළ වාහන ආනයනකරුවන්, මේ අයට විවිධාකාර විදිහට බලපානවා වාහන ආනයනකරු සභාපතිතුමනි. ඒ නිසා මේ සියලු දෙනාගෙන් අපි කමිටුවක් හැදුවා. සියලු දෙනාටම වඩාත් ප්‍රයෝජනවත්, සමස්ත රටට වඩාත් ප්‍රයෝජනවත් වන ආකාරයට අඩුම අගතිය යම් පාර්ශ්වයකට සිදු වන ආකාරයට ප්‍රශ්න අඩුම වෙන ආකාරයට වාහන ආනයන කිරීම පිළිබඳ වැඩපිළිවෙලක් හදන්න කියලා. අපි මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කතා කරලා දැනුම් දීලා තිනවා. අපි අගෝස්තු මාසයෙන් පස්සේ යම් කිසි අනුපිළිවෙකට පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනිකුත් ප්‍රවාහන සේවාවන් වලට භාවිතා කරන විකල්ප, ඉන් පස්සේ සාමාන්‍ය වාහන, ඊට පස්සේ ලක්ෂරි වාහන, මේ වැඩපිළිවෙලක් අපි හදනවා කියලා. ඒ අනුව මේ කමිටුව මේ ජූලි මාසයේ 4 වෙනිදා රැස් වුණා. ඒ කමිටුව මේ අමාත්‍ය මණ්ඩලයට මාසයක් ඇතුළත අගෝස්තු මාසේ 2 වන සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි සුවිශේෂී අනුපිළිවෙලක් ඇතුව මේ කටයුත්ත අපි වාහන ආනයනය නැවත ආරම්භ කරන්නේ මේ රටට ප්‍රශ්නයක් ඇති නොවි.
ගරු අනුරාප මන්තුමා,
ගරු ඇමතුමා, විශේෂයෙන් මේ වාහන පිළිබඳ කතා කරද්දී ලංකාවේ වාහන ෆ්ලීට් එක, ඒක ගමනාගමනයට ගන්න ඕනම වාහනයක් ගත්තොත් දැන් ක්‍රමානුකූලව වියපත් වෙමින් තියෙනවා. එතකොට ආණ්ඩුවට සමහරලාවට මේ වියපත් වෙමින් තියෙන වාහන තොගය රලත්තු කරන්න ඊට වඩා ලොකු මුදලක් ස්පෙයා පාර්ට්ස් වලට වියදම් කරන්න වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඕනම රටක මේ අද පවත්වන වාහන ඔබ දන්නවා අවුරුදු 5ක වාගේ ආයු කාලයකට තමයි හදලා තියෙන්නේ. ඊට එහා පාවිච්චි කරනවා නම් ඒක ඇත්තටම පාවිච්චි කරන්නේ අසීරු වෙන. ඉතින් එවැනි අවස්ථාවක යම් ආකාරයක නිදහසක් දෙන්න පුළුවන්ද? මම කියන්නේ සුඛෝභෝගී වාහන නෙවෙයි, ඒවා පැත්තක තියන්නකො. නමුත් ගමනාගමනයට අවශ්‍ය කරන පෞද්ගලික වාහන සහ අනිකු, මොකද වාහන මිල විශාල වශයෙන් වැඩි වෙලා, සාමාන්‍ය මිනිස්සෙකුට අද වාහනයක් ගන්න බෑ. ඉතින් අපි මේක එක්තරා මේ ක්‍රමයකට යම් විදිහකට මේක යම් කිසි රටක් එක්ක හරි කතා කරලා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ඇති කරන්න ඔබතුමාලා ක්‍රියා කරනවාද කියලා මම අහන්න
කැමතියි. ගරු සභාපතිතුමනි, මම හිතන්නේ එතුමා අහපු ප්‍රශ්නයට පිළිතුර මම කරපු කතාවෙම තිබුණා. අපිට ප්‍රශ්නයක් තිබුණේ විනිමය ගැන අපි සීමා කරා. හැබැයි දැන් අපි අත්‍යවශ්‍ය දේට දැනටම දොර විවෘත කරලා තියෙනවා. දැන් සංචාරකයන් සඳහා වර්ෂායකට වඩා පැරණි වාහන යන්න බැරි නිසා අපි ඒක විවර කරා. හැබැයි එතනින් අපි නවතින්නේ නැහැ. අපි පැහැදිලිවම කියලා තියෙනවා අපි මේ වර්ෂයේ 3 වෙනි කාර්තුවේ ආරම්භ කරලා පොදු ප්‍රවාහන සේවා මේ වෙනුවට පාවිච්චි කරන විකල්ප සාමාන්‍ය වාහන ඉන් එහාට යනවා කියලා. හැබැයි ඒක ඉතාමත් පිළිවෙලකට මේ වාහන ආරයන කිරීමේ අවශ්‍යතාවය සාමාන්‍ය ජනතාවට නැත්තම් මේ පාරිභෝගිකයට තියෙනවා වගේ මේ තුලින් තවත් අලුත් ප්‍රශ්නයක් ඇති නොවන විදිහට. ඒ වගේ මේ රටේ නැවතත් අර ඩොලර් එකක්වත් නැති තත්ත්වයටපත් නොවන විදිහට ඉතාම ගැළපෙන මේ ක්‍රමවේදයක් තුළ මේක විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව තමයි මම කිව්වේ මේ හැම අංශයක්ම භාවිතා කරන කමිටුව මේ හැම අංශයක්ම නියෝජනය කරන කමිටුව ජූලි මාසේ 4 වෙනිදා රැස් වුණා. ඔවුන් අගෝස්තු මාසේ 2 වෙනි සතියේට පෙර කැබිනට් මණ්ඩලයට වාර්තාව ඉදිරිපත් කළා කොහොමද අපි මේක විවෘත කරන්න කියලා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබවහම අපිට පුළුවන් යම් කිසි ක්‍රමානුකූල ක්‍රමවේදයකට මේ කාරණාව ඉෂ්ට කරන්න ගරු සභාපතිතුමනි. ඒ වගේම අපේ අනෙක් රෙගුලාසිය ගැසට් පත්‍රය 2024 ඇලයිරක් 2389 2384 ඇලයිරක් 35 2024/5 17 දින ඇති 1969 අංක 1 ආනයන අපනයන පාලන පනත යටතේ ප්‍රමිතීකරණ හා තත්ත්ව පාලන රෙගුලාසි පිළිබඳ පනත යටතේ ගෙනාපු අති විශේෂ ගැසට් පත්‍රයක්. අපි මුලින් ආනයනයේදී HS කෝඩ් 217ක් භාණ්ඩ වර්ග 102ක් විශේෂයෙන්ම සෞඛ්‍යයට සහ පරිසර අවශ්‍යතාවය මත මේ තත්ත්ව පාලනයක් කර ලංකාවට ගොඩ භාණ්ඩ නැත ලංකාවේ වෙළඳපොළට යන්න පෙර ආනයන කර මේ භාණ්ඩ අනිවාර්යෙන් තත්ත්ව පාලන සහතිකයක් ලබා ගත යුතුයි කියලා අපේ නීතියක් තිබුණා ගරු සභාපතිතුමනි. දැන් අපි ඒකට අලුතෙන් භාණ්ඩ 34ක් එකතු කරා තවදුරටත් සෞඛ්‍ය සහ පරිසර හිතකාමී භාවය මේ ආරක්ෂාව අවශ්‍ය නිසා ඒ තුළින් දැන් අලුත් මේ මම ඉදිරිපත් කරපු 2384 ඇලයිඩක් 35 මැයි මාසේ 17 ගැසට් පත්‍රය මගින් අලුත් තත්ත්වයත් එක්ක පැරණි HS කෝඩ් ප්‍රමාණයත් එක්ක අලුතෙන් HS කෝඩ් 274ක් භාණ්ඩ 161ක් ආනයන කිරීමේදී ලංකාවේ වෙළඳපොළට ගෙන ඒමට පෙර තත්ත්ව පාලන බලපත්‍ර ඉදිරිපත් කිරීමේ වගකීමක් ආනයන කරුවාට පැවරෙනවා. මෙතෙන්දී අපි මේ වෙළඳපොළට අනවශ්‍ය අපහසුතාවයක් ඇති නොකිරීම සඳහා විදේශ රටක පිළිගත් තත්ත්ව සහතිකයක් තියෙනවා නම් ඒකත් පිළිගන්න පුළුවන් කියලා මේ ගැසට් එකේ තියෙනවා. අපිට අවශ්‍ය මේ වෙළඳපොළ අනවශ්‍ය විදිහට වෙළඳපොළට වැටබඳින්න නෙවෙයි. හැබැයි රටේ වෙළඳපොළ අපේ පාරිභෝගිකයා අපේ පරිසරය අපේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නයි මේක කරේ. මේ වගේ තව යෝජනාවල් රාශියක් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිසර අමාත්‍යාංශයේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි අනාගතයේදීත් බලාපොරොත්තු වෙනවා තවදුරටත් මේ වගේ අවශ්‍ය මේ ප්‍රමිතිකරණය අවශ්‍ය ආනයනය සඳහා අවශ්‍ය නියෝග ලබා දීලා මේ රටේ වෙළඳපොළ මේ රටේ පාරිභෝගිකයා මේ ආරක්ෂා කිරීම සඳහා. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි ගරු ඇමතුමා මේ එතන ගැටලුවක් තියෙනවා වගේ මං හිතන්නේ පාර්ලිමේන්තුව ඔබතුමාව දැනුවත් කරේ නැද්ද දන්නේ නැහැ. 23/84 ඇලයිරක් 35 එතන අර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒකට ඔබ්ජෙක්ට් කරා. මොකද මේ ඒ අනුමැතිය ඒගොල්ලොන්ගෙන් අයින් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණා. ඉතින් අපි ඒකට අනුමැතිය ඊයේ ලබා දුන්නේ නැහැ. මොකද අපි නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලුවා ඒකට. හැබැයි අද න්‍යාය පත්‍රයේ තියෙනවා ගරු. හැබැයි ගරු ඇමතුමා අපි මුදල් කමිටුවේ නම් අනුමැතිය 23/84 ඇලිරක් 35 ලැබිලා නැහැ. ඒක අපි මොකද ඒගොල්ලෝ කිව්වා මේ WTO එකේ මේ අන්ඩර්ටේකින්ස් වලටත් මේක මේ බලපානවා කියලා. ඉතින් අපි 28/83/35 නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලුවා ගරු ඇමතුමා. මම ඒක සොයාබල්ලා පැහැදිලි කරන්නම්. මේ මට දැනගන්න ලැබුණේ ඔබතුමාලා දැනට එකඟතාවය ලබා නොදුන්නේ අර ලක්ෂරි ටැක්ස් එකට වාහනවල එකට පමණයි කියලා. හොඳයි.
හර්ෂමගේ
ඒ කරුණු පෙන්වා දීම ගැන
ගරු
ඊමත් කරා
කුමාරලගේ මන්තෝ
ඒ මතක් කිරීම ඇවිල්ලා දැන් අපි විදුලියෙන් දුවන වාහනේ අපි හදන්නේ ලංකාවට ගොඩක් දෙන්න විදුලි වාහන
විදුලි
මොකද මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකේ එන්ජිමක් නැහැ විදුලි වාහනේ එන්ජිමක් නැහැ ඒකේ තියෙන බැටරිය විතරයි ඒතර මේ බැටරිය සවුත්තු වුණොත් ඒ කාර් එකට වැඩි මුදලක් වැය කරන්න වෙනවා බැටරියට ඒක නිසා මම කියනවා තමුන්නාස්ස ඒකේ තියෙන ඩියුටි එක අඩු කරන්න කියලා මහ ජනතාවට විදුලි වාහන සාර්ථක කරගන්න ඕන
තුමාගේ අදහසත් අපි මේ ඉදිරි කටයුතු වලදී එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මේ අද අපි කතා කරන හැම ගැසට් පත්‍රයකින්ම පැහැදිලි වෙන කාරණාව තමයි අපි යම්කිසි ධනාත්මක ගමනකට
උදෑසනවන්ත
ඩිබේට් එක පටන් ගන්න දැන් කරන්නේ නැත්තම්
පටන් ගන්න තියෙන
අවුතුමා කතාව උතුමා ඩිබේට් එක පටන් ගන්න කතාව කරන්නේ මම ඒක කරුණු පැහැදිලි කිරීමක් කරා නෑ නේ මොකද්ද ඔබතුමා කියන්නේ නෑ නෑ මං ඇහුවේ
ඔව්
මෙතන හිටපු කට්ටිය කිව්වා ඩිබේට් එක තාම පටන් ගත්තේ නෑ ඔබතුමා තාම කරුණු පැහැදිලි කිරීමක් කරනවා කියලා වෙන අහපු ප්‍රශ්නයකට
නෑ 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 ඩිබේට් එක පටන් ගත්තා
ඩිබේට් එක පටන් ගන්න තියෙන
ඒක කරන්නේ නෑ හොඳයි හොඳට
ඒ සියලු දෙනාම සභාවේ කටයුතු ගැන අවධානය ඉඳලා නෑ සභාපතිතුමනි මම ඒ ගැන කනගාටු වෙනවා මේ තරම් සුවිශේෂී රටට වැදගත් වෙන මේ විවාදයකදී සභාව ඒ ගැන අවධානයෙන් ඉඳලා නැතුව මේ ගැන කතා කිරීම ගැන ඒ කවන්න නෑ දැන් මම කතා අවසන් කරන්න යන්නේ මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ හැම එකකින් පෙන්නන්නේ අපි ඊටාම දරුණු ආර්ථික අර්බුදයක ඉඳලා දැන් යම් තැනකට එනවා මේ හැම එකටම ක්‍රමක්‍රමයෙන් පිළිතුරු සොයමින් යනවා ඒ වෙලාවේ දැන් හර්ෂසිල්ලා මැතිතුමා මුදල් කමිටුවේ සභාපතිවරයා හැදීරේ බොහෝ කරුණු පෙන්වලා දෙනවා අපි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව ඒ කරුණු පිළිගනිමින් මේ රටේ අවශ්‍යතාවය මේක ආර්ථික යථාර්ථයට නැත්නම් අවශ්‍යතාවයට යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා අන්න ඒ පිළිබඳ හොඳ නිදර්ශනයක් තමයි අද මේ ඉදිරිපත් කරපු මේ ප්‍රතිවිශේෂ ගැසට් පත්‍ර හතරේම තියෙන කරුණු බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි කරුවා මාතුමනි කවුද හර්ෂසිල්ල
මන්තුමා
පොයින්ට් ඔෆ් ඕඩර් එකක් තියෙනවා මේ ඇමතුමා මම දැන් ලේකම් කාර්යාලයෙන් චෙක් කරා එතකොට ලේකම් කාර්යාලයෙන් කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ මොකක් හරි අතපසු වීමක් මොකද මුදල් කමිටුවෙන් අර 34 දැන් මම කියපු අර හෙල් ෆුඩ් අයිටම්ස් තිබිච්ච ගැසට් එක ඒකට අනුමැතිය ලැබිලා නැහැ ගරු ඇමතුමා මම හිතන්නේ ඒක අද ගන්න බැරි වෙයි
ඒක සොයා බලලා නිවැරදි කරන්න කටයුතු කරන්නම් ගරු.
හරි බොහොම ස්තුතියි. කිස්නල් මන්තුමා.
ගරු ඇමතුමා දැන් අවුරුදු 3ක් තිස්සේ ගරු ඇමතුමා වරායේ අති සුභෝභෝගී වාහන 700ක් විතර තියෙනවා හිර වෙලා මේවා එක්කෝ දැන් මේවා දැන් පාවිච්චි කරන්නත් බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. දැන් සෙන්සර්ස් තියෙන වාහන සම්පූර්ණයෙන්ම මේවා විනාශ වෙලා ගිහලා තිනවා. එක්කෝ මේවා ඒ අයට අවශ්‍ය කරන බදු මුදල් කියලා මේවා ඒ අයට ලබා දෙන නැත්නම් මේවා වෙන්දේසි කරන්න මොකක්ද ඇමතුමා මේකට ගන්න පියවර අපි දිගින් දිගටම මේක නැහැව්වා.
සභාපතිතුමනි මේ පිළිබඳ මම සතිපතා විමසීම් කරනවා. මේ වැඩි ප්‍රමාණයක් දීර්ඝ කාලීන නඩු යම්කිසි ප්‍රමාණයක් තියෙනවා වෙන්දේසි කරන්නත් බෑ. ඒවා ශ්‍රී ලංකාවේ මහමාර්ගයට දැමීමට අවශ්‍ය ප්‍රමිතිය ලබා දීමට කිසිදු ක්‍රමවේදයක් නැහැ. එවැනි වාහන ප්‍රමාණිකුත් තියෙනවා. අනිත් සියල්ලම දීර්ඝ කාලින් නඩු. ඒ නිසා තමයි අපි මේ අපේ මේ වෙනස්කම් තුල අපි යෝජනා කරලා තියෙන්නේ මේවා තියෙන නීතිය. මොකද මේ යම්කිසි වාහනයක් රඳවා ගත්තට පස්සේ ඒ ගෙනාපු කෙනාට දිගින් දිගටම මේ සඳහා අභියාචනා කරන්න විවිධාකාරයේ උසාවි වලට යන්න අවසරයක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක යන ප්‍රශ්නයක් මේක. හැබැයි අපිට නීතිය ඒ නීතියේ ඔහුට තියෙන අභියාචනාත්මක අයිතිය නැති කරන්න බෑ. හැබැයි මේවා වඩාත් සරලකරන්න වඩාත් තොරතුරු දීමේ බැඳියාව වැඩි කරන්න අවශ්‍ය කටයුතු අපි කරගෙන යනවා සභාපතිතුමනි.
භෞතික රාමතුමනි මීළඟට විපක්ෂය වෙනුවෙන් ගරු SM මරික්කාර් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනේ සභාපතිතුමනි දැන් ආණ්ඩුව විවිධ අවස්ථාවලදී අලුතෙන් විවිධ බදු ගහන්න යෝජනා පාර්ලිමේන්තුවට ගෙනාවහම මේව සුභවාදී යෝජනා මේක හරහා ආර්ථිකය ශක්තිමත් වෙනවා මේකෙන් අපිට ආර්ථික වර්ධනයක් තියෙනවා කියන එක තමයි පහුගිය අවුරුදු දෙක කාලය තුළ අපි දිගින් දිගටම දැක්කේ. දැන් අත්ත වශයෙන්ම ගරු මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි දැන් මේ ජනාධිපතිවරයා ජාත්‍යන්තර සබඳතා තියෙන ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන ජාත්‍යන්තර ආකර්ෂණයක් ගත හැකි ජනාධිපතිවරයෙක් කියලා තමයි මේ හැමදෙනාම කියන්නේ. හැබැයි පහුගිය අවුරුදු දෙකම කාලය තුල බැලුවොත් එහෙම විවිධ යෝජනා අත්සන් කරලා තියෙනවා කියලා කියනවා. හැබැයි එක රුපියලක්වත් ඍජු විදේශ ආයතන මේ රටට ඇවිල්ලා නැහැ. ඒ වගේම මේ ස්වභාවිකව ඕගනිකලි ග්‍රෝ වෙන මේ අපනයන වෙළඳපොළ තුළ හෝ ප්‍රේෂණ වල හෝ සංචාර කර්මාන්තයෙන් වැළිමන ඩොලර් ප්‍රමාණයෙන් විනිමයක් ආවහම ඒක සාර්ථකයි කියලා ඒක අලුත් ආදායම් මාර්ග හෙව්වයි කියලා කියන්න බෑ. දැන් අත්ත වශයෙන්ම මේ රටේ අපනයන වෙළඳපොළ වැඩි කිරීම සඳහා දැන් අරගත්තු පියවරන්නේ දැන් අපි ගත්තොත් දැන් ඉන්දියාවට අපි අපනයනය කරනවා වගේ 6 ගුණයක් විතර මේ අපි ආනයනය කරනවා. චීනයට මේ අපනයනය කරනවා වගේ මේ 5 ගුණයක් විතර ආනයනය කරනවා. ඇමරිකාවට අපනයනය කරනවා වගේ 3 ගුණයක් මේ ආනයනය කරනවා. ඒ නිසා මේ ආනයන අපනයනය පරතරය අඩු කරලා අපනයනය වැඩි කරලා ඩොලර් ආදායම හොයන්න වර්තමාන ආණ්ඩුව දීර්ඝකාලීන ඉලක්කවලට යන්න කිසිම වැඩපිළිවෙලක් ගත නැති එක ගැන තමයි අපි කනගාටු වෙන්නේ. විශේෂයෙන්ම දැන් තොරතුරු තාක්ෂණ වෙළඳපොළ ලෝකයේ අලුත් මේ වෙළඳපොළක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. ඒක තුල විශාල ඉඩ ප්‍රස්තාවන් තියෙනවා. අපි දැක්ක ආයවැය යෝජනාවල මේ රුපියල් මිලියන 50යි දාලා තිබ්බේ තොරතුරු තාක්ෂණ වෙළඳපොළට ඇතුල් වෙන්න. දැන් ඇත්තම ගත්තොත් එහෙම දැන් සෞදි අරාබියාව තෙල් වලින් හොයන මුදල හා සමාන මුදලක් මේ තොරතුරු තාක්ෂණ වෙළඳපොළෙන් ඉන්දියාව හොයනවා. එතකොට අපි ඒ සඳහා ගත්තු පියවර කුමක්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අත්ත වශයෙන්ම දැන් මේ වගේ බංකොලොත් ආර්ථිකයක් තියෙනකොට අලුත් ආදායම් මාර්ග ඩොලර් වලින් හොයන්න පුළුවන් ක්‍රමවේද අනුගමන
හරි හරි හරස සිල්ලා මැතිතුමා කිව්ව කාරණාව මම පිළිගන්නවා. මේ 2024-5-17 දින ඇති 2374-35 අතිවිශේෂ ගැසට් පත්‍රය අර තත්ත්ව පාලනය පිළිබඳ තවදුරටත් කතා කළ යුතු බව මුදල් කාර්ක සභාව දැනුම් දීලා තියෙනවා. ඒක සංනිවේදනයේ අඩුපාඩුවක් වෙලා තියෙන නිසා ඒ ගැසට් පත්‍රය අද විවාදයට භාජනය වෙන්නේ නැහැ.
මුලාසනේ සභාපතිතුමනි ඉතින් ඒ නිසා මම කියකිය හිටියේ දැන් අලුත් වෙළඳපොළවල් වලට ඇතුළත් වෙලා ඩොලර් වලින් ආදායම් හොයාගන්න පුළුවන් ක්‍රමයක් මේ ආණ්ඩුව එක ක්‍රමයක් හරි අලුතෙන් හඳුන්වලා දුන්නාද කියන ගැටලුව අපිට දෙනවා. මොකද හේතුව දැන් අපි බංකොලොත් රටක් විදියට ණය නොගෙවන රාජ්‍යයක් විදියට ණය ප්‍රතිවිරෝධගත කරන්නේ අවසාන වුණාම අපිට ගෙවන්න වෙනව ණය. ඒ ණය ගෙවන්න වෙන රුපියල් වලින් නෙමෙයි. මොකද දේශීය ණය රුපියල් වලින් ගෙවන්න පුළුවන්. හැබැයි ජාත්‍යන්තර ණය අපිට ඩොලර් වලින් හොයන්න වෙනවා. එතකොට ඩොලර් ආදායම වැඩි කර ගැනීම සඳහා නිර්මාණශීලී වෙළඳ වටා පිටාවක් හොයාගත්තද කියන ප්‍රශ්න තියෙනවා. දැන් මේ වගේ බංකොලොත් වෙලාවක දැන් විශේෂයෙන්ම ඒ වගේ තත්ත්වයක් තමයි තිබ්බේ 1988 දී ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රට බාරගනිද්දී උතුර යුද්ධයක් තිබ්බා, දකුණු භීෂණයක් තිබ්බා. ඒ නිසා මේ මහා භාණ්ඩාගාරයේ හිස් තත්ත්වයේ තිබ්බේ. ඒ වෙලාවේ එතුමා මොකද කරේ? එතුමා මේ මහලොකු ආර්ථික ඔස්තාර කෙනෙක් නොවුණාට ඇඟලුම් කර්මාන්තශාලා 200ක් අපණ මේ හදලා විවිධ අපහාස අවලාද උපහාස මැද හදලා රටේ අපනයන ආදායම් වැඩි කිරීම සඳහා කටයුතු කරා. ඩොලර් වලින් ආදායම් වැඩි කිරීම සඳහා. ඒ නිසා තමයි ඒ කාලේ ලෝක බැංකුව එතුමාට ජනසවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආධාර උපකාර ලබා දුන්නේ. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන දැන් මේ ජාත්‍යන්තර මේ බැඳුම් කර හිමියන් සමග ප්‍රතිවිරෝධකරණය පිළිබඳව සාකච්ඡා කරමින් යන වෙලාවේ දැන් මේ ටික ඉවර වුණාම දැන් ආණ්ඩුව ඉල්ලලා තියෙනවා 128ක්. එතකොට මේ 128 ඉල්ලලා තියෙන්නේ මේ බිලියන 92ක ආදායමක් මේ පෙන්නලා. නමුත් දැන් බදු ගහිල්ල වැඩි නිසාම ඒ බිලියන 92 නෙමෙයි 105ක් දක්වා වැඩි වෙමින් පවතිනවා. ඉතින් ඒක යම් ආකාරයකට බලපාන්න පුළුවන් අපිට ලැබෙන හෙයා කට් එක ඉල්ලපු 28 ඊට වඩා අඩු ප්‍රමාණයකට එන්නේ. ඒ කෙසේ වෙතත් ණය ගැවීම ආරම්භ කරනකොට ඩොලර් බිලියනකට වැඩි ප්‍රමාණයක් ණය මේ පොලි අනුපාත ගෙවන්න වෙනවා. ඒතර මේ ණය පොලි අනුපාත ගෙවන්න අපි මේ ගෙවිච්ච කාලය තුල මොකද්ද ගත්ත පියවර ඩොලර් ආදායම් වැඩි කර ගැනීම සඳහා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න කැමතියි මේ ආදායම ඩොලර් ආදායම් වැඩි කරගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම තව බදු ආදායම් වැඩි කරයි. දැන් මේ ආණ්ඩුවේ බදු ගැහිල්ලේ සෙල්ලම කොච්චරද කියනවනම් දැන් ගිය අවුරුද්දේ මේ බලාපොරොත්තුනේ උපයන විට ආදායම් බද්ධ වැඩි කරලා මේ රුපියල් බිලියන 100ක්. හැබැයි වැඩි කරපු වැඩි කිරිල්ල අනුව ගිය අවුරුද්දේ රුපියල් බිලියන 150ක් හොයලා තියෙනවා. එතකොට බිලියන 50ක අතිරික්ත ආදායමකුත් තියෙනවා. ඒ අතර වාර තමයි දැන් මේ පෙරේදා ජනාධිපති මන්දිරේ නාට්‍යයක් දැම්මා. මේ උද්ඝෝෂණ වැඩ වර්ජන අපි අනුමත කරන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. හැබැයි වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමේ අවම අවස්ථාව ලබා දිය යුතුයි. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමේ අවම අවස්ථාව ලබා දිය යුතුයි. හැබැයි ඒක බය කරන්නේ කොහමද? මුදල් අමාත්‍යාංශ ලේකම් ඇවිල්ලා කියනවා මේ රාජ්‍ය සේවකයෝ ඉල්ලන පඩි වැඩි කරොත් එහෙම මේ වැඩ බද්ද 121 දක්වා වැඩි කරන්න ඕන කියලා. ඒ මොකද කරන්නේ? දැන් මේ ගෙදර රාජ්‍ය සේවකයෙක් ඉන්නවනම් ඔහුත් එක අල්ලපු ගෙදර මිනිහව තර කරන්න හදන්නේ. මොකද එයා හිතනවා මේ මිනිහාගේ මේ මිනිස්සයාගේ පඩි වැඩි කරොත් එහෙම අපේ පරිප්පු ටික සීනි ටික අපි කන බොන දේවල් වල බඩු මිල තමයි වැඩි වෙන්නේ කියලා. ඒ නිසා මේ වගේ උප්පර වැටි දාලා වැඩක් නැහැ. මේ වගේ උප්පර වැට්ටි දැම්මහම කෙලවෙන එක තමයි වෙන්නේ. මොකද දැන් අන්තිම උප්පර වැට්ටියක් දාලා බැලුවනේ. දැන් පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණ රිජෙක්ට් කරානේ. දැන් හැම දෙයකටම බය නැති මේ ආණ්ඩුව, හැම එකකටම උත්තරයක් තියෙන මේ ආණ්ඩුව, හරිද? අන්තිම උප්පර වැට්ටියක් දාලා බලලා ශ්‍රේෂ්ඨාධිකරණය මේ රිජෙක්ට් කරා. දැන් අත්‍තර වශයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 දී පත්තුනේම අවුරුදු 6කට. නමුත් එතුමා 13යි පස්සේ තමයි 19 වෙනි සංශෝධනය ගෙනල්ලා අවුරුදු 5කට අඩු කරේ. එතකොට ඒ වෙලාවෙත් යම් මත විමසීමක් කරනකොට තීන්දුවක් දීලා තියෙද්දි නැවත 5කටමපත් වෙච්ච කෙනා නැවත උසාවිය යනවා කියලා කියන්නේ මේ චන්ද්‍ර තියෙන බය. ඒ මොකද චන්ද්‍ර තියෙන බය? චන්ද්‍ර තියෙන බය වෙන මොකුත් නිසා නෙවෙයි. අපනයන ආදායම් වැඩි කරලා නැහැ. ඍජු විදේශ ආයෝජන ඇවිල්ලා නැහැ. බදු ආදායම් වැඩි කරලා හෙන ගහන වගේ බදු ගහල ඉවරලා බදු වලින් බඩු මිලෙන් බිල් වලින් මිනිස්සුම හිර කරලා තියෙනවා. එතකොට මේ හිර වෙලා ඉන්න ජනතාව තමන්ගේ පීඩණය දැන් අරගල කරන්නේ නැහැ. උද්ඝෝෂණ වැඩ වර්ධින් නැති වුණාට ප්‍රජාතන්ත්‍රවාදීව අවස්ථාව ලැබුණාම අනිවාර්යයෙන්ම පිට කරනවා. අනිවාර්යයෙන්ම පිට කරනවා. ඒ අනිවාර්යයෙන්ම පිට කරනකොට මේ දන්නව මේ රටේ ග්‍රාමීය දුප්පත් ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නැහැ කියලා. දැන් මේ දැන් පොට්ටුව දෙකට කැඩලා තියෙන්නේ. කමක් නැහැ එකතු කරගෙන යන්න. ප්‍රශ්නයක් නැහැ. අපිට ගැටලුවක් නැහැ. හරිද? ඕගොල්ලෝ බෙදිලා ආවත් එකතු වෙලා ආවත් පරද්දනවා. දෙකම එකට දාලා පරද්දනවා. හරිද? දෙකම එකට දාලා පරද්දනවා. බය වෙන්න එපා ඒක ගැන. හරිද? ඉතින් දැන් මෙහෙමනේ දැන් ඕගොල්ලන්ට වෙලා තියෙන්නේ බෞද්ධ ධර්මය අනුව පරිසම් දීලා තියෙන්නේ. මහින්ද මහත්තයනේ පක්ෂ කඩන්න පටන් ගත්තේ ඉස්සෙල්ලාම. හරිද? මහින්ද මහත්තය තමයි පක්ෂ කඩන්න පටන් ගත්තේ. දැන් ඔබතුමන්ලාගේ පක්ෂේ දෙකට කැඩලා තියෙන්නේ. ඉතින් අපි පුදුම නෑ කමක් නෑ. නෑ මම කිව්වනේ නෑ මම කිවර කරන්නම්. හරිද? ඔබතුමන්ලා එකට ආවත් බෙදිලා ආවත් දෙකම එකට තියලා පරද්දනවා. හරිද? එච්චරයි කියන්න මම කියන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව විඳින පීඩාව ගැන මේ ආණ්ඩුවට කිසිම මේ තැකීමක් නැහැ. අද ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට හම්බ කරන මුදලින් ඉස්සෙල්ලාම වතුර බිලයි කරන් බිලයි ගෙවන්න ඕන. කරන් බිලයි වතුර බිලයි ගෙවුවයි පස්සේ තමයි කන්නේ මොනවද, ළමෙක් ටියුෂන් යවනවද, එහෙම නැත්නම් මේ අලුත් ඇඳුමක් ගන්න පුළුවන්ද, මොන જાතියේ බෙහෙත්ද බොන්න වෙන්නේ කියන එක තීරණය කරන්නේ දේශපාලනයේ බව අද ජනතාවට තේරලා තියෙන. එතකොට අලුත් ආදායම් නොගනිමින් හරිද මේ කුඩුකාරයෝ කරන වගේ වැඩනේ කරන්නේ. ණය ගන්නවා, බදු ගහනවා, අහුවෙච්ච අහුවෙච්ච දේ විකුණනවා. හරිද? ඉතින් මේකට මේ අලුත් ආර්ථික ඔස්තාරල ඕනද? දැන් මේ කුඩුකාරයෝත් එහෙමනේ කරන්නේ. ණයට අරගෙන කුඩු ටිකක් ගහනවා, හම්බෙච්ච ටිකක් උස්සනවා, උස්සලා විකුණනවා. ඒ වගේ තමයි දැන් ආණ්ඩුව ඈතන ඔක්කොම සේල් එකට දාලා බදු ගහනවා, ණය අරගෙන. දැන් බලන්න දැන් මේ වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ පැනලා ගියන් පස්සේ රට බාර ගන්නකොට ඩොලර් මිලියන 83000යි ණය තිබ්බේ. මේ විදේශ ණය නේ සමස්ත ණය. අද ඩොලර් මිලියන ලක්ෂයක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් මේගොල්ලෝ ණය ගෙවන්නෙත් නැතුව මේ ණය බර වැඩි වෙලා තියෙන කෙනෙක්ම පේනවා. දන්නේ එච්චරයි. ණය ගන්න දන්නවා, බදු ගහන්න දන්නවා, විකුණන්න දන්නවා. දැන් මේක පෝට්ටුවේ කට්ටිය දන්නේ නැහැ. ජනාධිපතිතුමා කරන්නේ මේ සෙල්ලමම තමයි කියලා ඉවරලා. ඉතින් ඒ නිසා තමයි යහපාල නාණ්ඩුවේ කාලෙත් ඩොලර් මිලියන 12000 ණය ගත්තා.
හරිද? දැන්
මේක කරලා මේගොල්ලෝ දැන් මේ ආරි පොඩ ඉන්න වහගෙන. එතකොට ඒකද අපි වැරදුනේ? හරිද? එතකොට ඒකද අපි වැරදුනේ? ඉතින් ඕගොල්ලෝ පරදින්නේ ඒ හින්දා තමයි. හරිද? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ දැන් මේක ජනාධිපතිතුමාගේ මේ ක්‍රමයේ තේරෙන සාමාන්‍ය ගමේ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. පොලි මුද්‍රාලිකෙන් ණය ගන්නවා, ඊට පස්සේ ඒ ණය ගෙවන්න තව එක්කෙනෙක් ගන්නවා, ඒ ණය ගෙවන්න තව එක්කෙනෙක් ගන්නවා, ඒ ණය ගෙවන්න වෙන කෙනෙක් ගන්නවා. අන්තිමට දන්නේම නැතුව ගේ සින්න වෙලා යනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් නේ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අපි පැහැදිලිවම කියන්න ඕන ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේ තත්ත්වයෙන් ගියොත් නැවත වතාවක් අපි දැන් ණය ප්‍රතිහෝගත කරගෙන යම් ගොඩේමක් ආවත් තව අවුරුද්දක් යනකොට පිපිරෙනවා. මේව ණය ගන්න ගියොත් එහෙම මෙහෙම ණය ගන්න කියොත් තව අවුරුද්දක් යනකොට පිපිරෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට අන්තිම මොහොතේ යෝජනා කරන්න ඕගොල්ලෝ තව මාස දෙකයි ඉන්න මාස දෙකකින් ඉවරයි. හරිද? අන්තිම මොහොතේ යෝජනා කරනවා රාජ්‍ය ආදායම ඩොලර් වලින් වැඩි කර ගැනීම සඳහා වූ ඍජු විදේශ ආයෝජන ගේන්න කටයුතු කරන්න. මොකද ඍජු විදේශ ආයෝජන එන්නේ නැත්තේ කොහොමද? මේ ජනාධිපතිතුමායි පොට්ටුවයි එකට එකතුලා ඉන්නකොට එන්නේ නැහැ. මොකද හේතුව ආයෝජකයන්ට විශ්වාසනීය පරිසරයක් මෙහෙ නැහැ. දූෂණය වංචාව නාස්තිය ඉහවහා ගිහිල්ලා ඒවට දඬුවම් ලැබෙන්නේ නැහැ කියන එක තමයි ආයෝජකයන්ගේ ඔළුවේ තියෙන්නේ. ඒ නිසා තමයි මේ ගෙවිච්ච අවුරුදු 4 රුපියලක්වත් ආයෝජන ආවෙ නැත්තේ. රුපියලක්වත් ආයෝජන ආව නැහනේ. ඉතින් ඒ නිසා සේවා වෙළඳපොළක් සහ නිෂ්පාදන වෙළඳපොළක් නිර්මාණය කරන්න නම් අනිවාර්යයෙන්ම ආයෝජකයෙක් විශ්වාසය ඕන. ආයෝජකයෙක් විශ්වාසය තිබ්බොත් තමයි ආයෝජකයා එන්නේ. ඉතින් ඒ වගේම ලෝකයේ බිහි වෙලා තියෙන අලුත් වෙළඳ ප්‍රවණතාවල් වලට ඇතුල් වීම හරහා පමණයි අපිට මේ ඩොලර් ආදායම වැඩි කරගන්න පුළුවන්. අනික තමයි මූලාසන ගරු මන්ත්‍රීතුමනි, අපි ණය ප්‍රතිවිගත කිරීමේදී අපි ඉල්ලලා පෙන්නලා තියෙන්නේ අපේ හෙයා කට් එක ලබා දෙන්න කියලා ඉවරලා මේ මොකද්ද මේ ආදායමට සාපේක්ෂව රුපියල් ආදායමට සාපේක්ෂව හෙයා කට් එක ඉල්ලපු කෙනා අපි ඉල්ලන්න තිබ්බේ ණය ගෙවන්න තියෙන ඩොලර් වලින් නම් ඩොලර් ආදායමට සාපේක්ෂව. ඒ නිසා අවසාන වශයෙන් අපි කියන්න කැමති, මොකද හේතුව දැන් අපි මොන 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 කය ගැහුවත් අපනයනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් බවට ක්‍රමානුකූලව මේක පරිවර්තනය කරන්නේ නැත්නම්, ඩොලර් ආදායම වැඩි වෙන ආර්ථිකයක් බවට මේක පරිවර්තනය කරන්නේ නැත්නම් අපිට මේ උගලෙන් ගැලවෙන්න බෑ, රැකියා බිහි කරන්නත් බෑ, ණය ගෙවන්නත් බෑ. හරිද? ඒ වගේම මේ අලුත් අවස්ථාවන් වලට ඇතුළත් වෙන්නත් බෑ. ඒ නිසා අපි තාම පැහැදිලිව කියන්න ඕන සේවා සහ නිෂ්පාදන ආර්ථිකයක් කරා අපනයනය මත පදනම් වූ ඩොලර් ආදායම් වැඩි කරන ආර්ථිකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගන්න ගත යුතු බව මතක් කරමින් මම කතා අවසන් කරන බව ස්තුතියි.
ඉස්සරේ ගරු මන්තුමනි, මීළඟට ගරු මහින්දන් අලුත්ගමයේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්. මයන්ත දිසානායක මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණෙන්න.
ප්‍රශ්නයේ සභාපතිතුමනි, අද අපනයන 50 කීපයක් ඒ වගේම මුදල් 50 කීපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාව, මේක මම අවස්ථාවක් කරගන්නවා ඊයේ මේ පාර්ලිමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අපේ යටිනුවර වසන්තයාපා මන්ත්‍රීතුමා විසින් මතු කරන ලද ප්‍රශ්නයක් කිරීමද පැහැදිලි කිරීමක් කරන්න. එතුමා මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා දැඩි ලෙස විවේචනය කරලා බොහොම පහත් අන්දමින් නින්දිත අන්දමින් කතා කරලා තිබුණා. මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න බැරි, උත්තර දෙන්න බැරි කෙනෙක්ට එහෙම ප්‍රකාශයක් කරපු නිසා මගේ යුතුකමක් එක නිවැරදි කිරීම. එතුමගේ අවධානයට යොමු කරේ මේ වෙනකොට ආණ්ඩුකාරතුමන්ලා විසින් පත් කළා තියෙනවා පළාත් පාලන ආයතන සඳහා ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම්වරු. මේ වෙනකොට පළාත් පාලන මැතිවරණය කල් දාලා තියෙනවා. පළාත් පාලන මැතිවරණවල වැඩකටයුතු සම්පරණයෙන් ඇනහිටලා තියෙනවා. ජනතාවකින් විශාල ලෙස ආණ්ඩුකාරවරුන්ට රජයට පැමිණිලි ලැබිලා තියෙනවා. මේ ජනතාවගේ ප්‍රශ්නවලට අහුන්කම් දෙන්න සභාවේ කවුරුත් නැහැ කියලා. දැන් දැනට වසර ගණනක් රාජ්‍ය නිලධාරීන් තමයි සභාව ගෙනියන්නේ. ඒතර සභාවේ ලේකම්තුමාට හෝ ලේකම්තුමියට සභාවේ පරිපාලනයත් එක්ක මේ කටයුත්ත කරගන්න බෑ. ඒ නිසා එදිනෙදා කැලිකසල ප්‍රශ්න, ලයිට් නැහැ, එහෙම නැත්නම් පාරවල් කඩාගෙන වැටිලා මේ ජනතාවගේ ප්‍රශ්නවලට අහුන්කම් දෙන්න කෙනෙක් නැහැයි කියන චෝදනාව ජනතාවක අතරින් තියෙනවා. ඉතින් ඒ නිසා පනතේ ආණ්ඩුකාරවරයාට තියෙන බලතල අනුව ආණ්ඩුකාරවරයා විසින් ආණ්ඩුකාර ලේකම්වරයෙක් පත් කරලා තියෙනවා සෑම බලත් පාලන ආයතනයක. ඒකේ පැහැදිලිවම ආණ්ඩුකාරවරයා විසින් ඒකේ සඳහන් කරලා තියෙනවා ඒ ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම්වරයා ආණ්ඩුකාරයාට වග කියන්නේ කොහොමද කියලා. මේ වෙනකොට බස්නාහිර පළාතේ, දකුණු පළාතේ, මධ්‍යම පළාතේ, නැගෙනහිර පළාතේ මේ සියලු පළාත්වල මේ අය පත් කරලා තියෙනවා. මොකද මේ පළාත් පාලන ආයතන කියන්නේ මිනිස්සුන්ට ඉතාම සමීපම ආයතනය. මිනිස්සුන්ට වැඩිම ප්‍රශ්න තියෙන පාර අපේ පැත්තේ ගත්තොත් වැස්සට පාරක් වැහපු ගමන් පාරවල් 20ක් විතර කඩලා යනවා. ඉතින් ඉස්සර සභාපතිතුමාට කියපු ගමන් සභාපතිතුමා මැෂින් එක දාලා ඩක්කලා පාරවල් ටික සුද්ධ කරනවා. ගමේ ලයිට් ටික යනවා. සභාපතිතුමාට කියවම ලයිට් ටික දානවා. හැබැයි දැන් තියෙන්නේ නිලධාරීන්ට මේක කිව්වහම රාජ්‍ය නිලධාරීන් ඉතාම පරක්කු වෙනවා. මේවා බලලා කියලා නීති අහලා මේක කොහොමද කරන්නේ කියලා විශාල කල් ගන්නවා. ඒ නිසා තමයි ආණ්ඩුකාරවරුන්ගෙන්
මේ පිළිබඳ සියලුම ආණ්ඩුකාරවරුන්ට පැමිණිලි ඇවිල්ලා පළාත් පාලන කොමසාරිස්වරු වරා ආණ්ඩුකාරවරුන් විසින් මේ පත්වීම් කරේ. මේ අනුව මේ පත්වීම් කරනවත් එක්ක මම දැක්ක පහුගිය කාලේ සමගි ජාතික බලවේගය ඒ වගේම විවිධ දේශපාලන පක්ෂ විසින් ගිහිල්ලා පොයින්ට් එකක් තියෙනවද?
පද පොයින්ට් වල මන්තෝ
අයිතිපාල ජනාධිපතිතුමාගේ
ඔයාට වැඩි පොයින්ට් එකක් තියෙනවා මල්ලා මම ඒකයි කිව්වේ.
මොකද පොයින්ට් එක මන්තුමා?
මම ඇහුවේ අපේ ඇමතුමා හොඳ අදහසක් කියන්නේ මමත් පිළිගන්න ඔය தત્වේ. නමුත් අපි දන්නවා දැන් අද මුළු පළාත් සභා ප්‍රායෝගික සභා කිසිම පාලනයක් නැත්නකට තල්ලු වෙලා පළාත් සභාත් ඉවරයි.
පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නේ මන්තුමා.
මම ඔබ විනාඩියක්. මම කියන්නේ දැන් ඔය ඔක්කොම හරි කරු ඇමතුමා. මේ ප්‍රශ්න තියෙන්නේ පළාත් පාලන මැතිවරණයක් ඇඳවලා තියෙද්දී එහි සම්පූර්ණ බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට. එතන මැතිවරණ කොමිසම කියනවා මෙවැනි ඡන්දෙ ඉල්ලන අපේක්ෂකයන් මේකට පත් කරන්න එපා කියලා. ඉතින් ඔබතුමාලා ඒක පිළිගන්නවද නැත්නම් ඔය කාරණේ කියලා අරක වහලා දාන්න පුළුවන්ද කියන එකයි
ස්තුතියි.
අමුතුම
කතා කරන්න.
ගරු ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා ආණ්ඩුකාරවරයාට පනතෙන් තියෙන බලතල අනුව අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඕන කෙනෙකුට චැලෙන්ජ් කරන්න බලවා. ඔබතුමාට අපි පත් කරලා දෙන පත්වීම වැරදි නම් ඔයා යන්න උසාවි. තමුණාංශය කියන්නේ මෛත්‍රී පක්ෂයේ සභාපතිතුමාට විරුද්ධ උසාවි. ඒ වගේ තමුණාංශය යන්න ප්‍රාදේශ සභාවේ සභාපති විරුද්ධව තමුණාංශ උසාවියන්. ඒ නිසා පනතේ ආණ්ඩුකාරවරයාට බලයක් තියෙනවා. මගේ ප්‍රශ්නය අපේ පළාත්වල ගමේ පාර කැඩිලා, අරව කැඩිලා, මේව කැඩිලා අහුන්ගම් දෙන්න මිනිහෙක් නැහැ. බල්බ් එකක් දාගන්න මිනිහෙක් නැහැ. පාර නායකයාම බලන්න මිනිහෙක් නැහැ. ආණ්ඩුකාරවරයාට සම්පූර්ණ බලය තියෙනවා. ආණ්ඩුකාරයාට බෑ පළාත් පාලන නායතන ගණනාවක් බලන්න. ඒ නිසා තමයි ආණ්ඩුකාරවරයා විසින් මගේ නියෝජිතයෙක් හැටියට පත් කරලා තියෙන්නේ. දැන් තමුණාසලා කතා කරලා කියනවා තමුණාසලා පළාත් පාලන ආයතන වලට පත් කරපුවා වැරදි කියලා. දැන් මුජබල් රහ්මාන් පත් කරපු එක හරිද එහෙනම්? දැන් මුජබල් රහ්මාන් මන්ත්‍රීතුමා කවුද? පළාත් පාලන අපේක්ෂකෙක්. එතකොට ජාතික ලයිස්තුවෙන් ඩයනා අයින් වුණාට පස්සේ ජාතික ලයිස්තුවේ වුණාට කොහොමද දාන්නේ ඡන්දෙන් ඉල්ලපු කෙනා? ඒක හරිද? එතකොට තමුණාසලාගේ ඒ නීතිය හරිද? එයා කියලා සජිත් ප්‍රේමදාසගේ ප්‍රවර්තන කටයුතු කරන එක හරිද? ඒක නීතියද? නෑ. එනා එකත් වැරදි. ඉතින් එහෙමනම් මැතිවරණ කොමිසම එතකොට බුදි. මේ එතකොට විතරක් මැතිවරණ කොමිසම කතා කරනවා. ඒ නිසා ඩයනා මන්ත්‍රීතුමේ ඉවත් වුණා නම් ජාතික ලයිස්තුවෙන් වෙනත් කෙනෙක් පත් කරන්න ඕනේ. ජාතික ලයිස්තුවේ කෙනා පත් කරන්නේ නැතුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉල්ලා සිටින කෙනෙක් අපේක්ෂකයෙක් දානවා ඒකට. ඒකල ඔහු ජනාධිපති අපේක්ෂකයා ප්‍රවර්ධනය කරනවා. ඒතොර එතකොට මැතිවරණ කොමිසමට හොඳයි. එතකොට මැතිවරණ කොමිසමට හොඳයි. නැත්නම් හොඳ නැහැ. ඒ නිසා කරුණා කරලා මේක මතක තියාගන්න පළාත් පාලන ආයතන කියන්නේ ගමේ තැන. ගබේ පොඩි මිනිහගේ ප්‍රශ්න විසඳන තැන. ඒ නිසා එතෙන්න මිනිසුන්ට අහුන්ගම් දෙන මිනිහෙක් ඉන්න ඕනේ. මිනිසුන්ගේ දුක දන්න මිනිහෙක් ඉන්න ඕනේ. ඒ නිසා තමයි ආණ්ඩුකාරවරු පත් කරලා තියෙන්නේ. මේකේ පනතට අනුව නීත්‍යානුකූලව පත් කරන්න පුළුවන් ආණ්ඩුකාරවරයාට. ඒ නිසා ආණ්ඩුකාරවරයා පත් කරලා තිනෝ. මැතිවරණ කොමිසම අපිට ලෙවල දෙනවා. මැතිවරණ කොමිසම අපි දැනුවත් කරලා තිනෝ. මැතිවරණ කොමිසමට එක එක පක්ෂවලට ඕනේ විදියට මැතිවරණ කොමිසමට තීරණය කරන්න බෑ. එක එක පක්ෂවලට ඕනේ විදියට මැතිවරණ කොමිසම නටන්න බෑ. මම නම් කියන්නේ මේ කොමිෂන් දාලා තමයි අපි විනාශ වුනේ. මේ කොමිෂන් දාලා තමයි මේ රට ඉවර වෙන්නේ. මේ රට වැටෙන්නේ මේ කොමිෂන් සභාව හින්දා. මේ ස්වාධීන කොමිෂන් සභාව කියලා දාලා ස්වාධීන කොමිෂන් සභාව මිනිස්සුන්ට ඡන්දය දෙන්න බැරි නා. අපිට මතකයි පාර්ලිමේන්තුවේ අර කමිටුවකදී පොලිස්පතිවරයා පත් කරන්න යනකොට ස්වාධීන කොමිෂන් සභාවට පත් කරපු සමාජිකව ඡන්දය දෙන්නේ නැහැ. කොන්දක් නැති සමාජිකව පත් කරන මොකට ස්වාධීන කොමිෂන් සභාව? ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ නීත්‍යානුකූලව ආණ්ඩුකාරවරයාට පනතේ 13 4 මගේ මතක හැටියට නිවැරදි කිරීමට යටත්ව එතුමාට දෙන බලතල අනුව තමයි එතුමා තමන්ගේ නියෝජිතයා පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අනුව ඒ අයට කියලා නැහැ ගිහිල්ලවල ප්‍රාදේශ සභාවල නිලධාරී කඳවල රැස්වීම තියන්න කියලා නැහැ. ඒ අයට කියලා නැහැ ගිහිල්ලා මේකේ පරිපාලනයට මැදිහත් වෙන්න කියලා. ඒ අයට කියලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රාලාප පාලන ආයතනයේ තැනක ගිහිල්ලා ඉඳගෙන මේ මහජන විමසීම් කැලිකැසල බැහැර කිරීම මහජන විමසීම් ප්‍රාදේශ සභාවේ සංවර්ධන වැඩ හරියට ටික වෙනවද මිනිසුන්ගේ කරුණ ටික බලලා ආණ්ඩුකාරවරයාට වාර්තා කරන්න කියලා. ඒ නිසා එක කිසිම වරදක් නැහැ. හෙට අනිද්දා වෙනකොට ඉතුරු බලත්වලත් අපි මේක පත් කරනවා. මේක කිසිම වරද්දක් කළා නැහැ. ඒ නිසා නීත්‍යානුකූලව තමයි පත් කරලා තියෙන්නේ. කවුරු කිව්වත් මේක අපි අයින් කරන්නෙත් නැහැ. මේක නීත්‍යානුකූලව අපි පත් කරලා තියෙන්නේ. ඒ නිසා ගමේ පොඩි මිනිහාගේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් තමයි අපි මේක පත් කරලා තියෙන්නේ. මේක තමුණාංශලට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඒ කිසිවෙක් ඒ පත් කරලා දෙන කවුරුවක් අඩු ගානේ මේ පළාත් පාලන ආයතනයේ වාහනයක්වත් පාවිච්චි කරලා නැහැ. ඒ රාජ්‍ය දේපල භාවිතා කරලා දේශපාලනය කරන එක වැරදි නෑ. ඒ අය තියන්නේ ඒ පළාත් පාලන ආයතනයේ තැනක් දීලා තියෙනවා, හිමි තැනක්. ඒ තැන ඉඳගෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට අහුන්කම් දීලා ආණ්ඩුකාරයට වාර්තා කිරීම පමණයි මේ පත් කරන සම්බන්ධ කරලා කැමරේ විසින් කළා තියෙන්නේ. ඒ නිසා වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා එතුමා ඉතාම පහත් විදියට මධ්‍යම බලාතේ ආණ්ඩුකාරවරයා මන් දැක්කා එතුමා ඉංග්‍රීසි භාෂාවෙන් ඊයේ කතා කරනවා. හරියට නුවර සුද්දෝගෙන් දැන් දරගෙන පාර්ලිමේන්තුවට අවිල්ල වගේ ඒ නිසා මම එතුමාට කියනවා මධ්‍යම පළාතේ ගෞරවනීය ආණ්ඩුකාරවරයෙක් අපිට ඉන්නවා එතුමා ඉතාම හොඳින් වැඩ කටයුතු කරනවා ඒ නිසා මේ පළාත් පාලන ආයතනවලට මේ පත් කිරීම නීත්‍යානුකූලයි පනතට අනුව තමයි අපි කටයුතු කරලා තියෙන්නේ ඒ නිසා අපි මැතිවරණ කොමිසමට කියනවා කරුණා කරලා කොමිසම එක එක පක්ෂවලට සජිත් ප්‍රේමදාස මහත්තයාට කියලා ඉස්කෝල ගානේ බෝඩ් බෙද බෙද මැතිවරණ ප්‍රචාර කටයුතු කරන්න බලුවා එතකොට කොමිසම බුදි එතකොට කොමිසමට කතා කරන්නේ නැහැ ඒවට වෙනත් ඒවට විතරක් කොමිසම කතා කරනවා ඒ නිසා කොමිසම කියන්නේ ස්වාධීන කොමිසමක් ඒ නිසා මැතිවරණ කොමිසම ස්වාධීනව කටයුතු කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා බොහොම ස්තුතියි
තව මිනිත්තු ටික කාලයක් තියෙනවා ස්තුතියි